ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි.
තනිල මහත්මිය ප්‍රශ්න අහන්න උත්සාහ කළේ නේද? හරි. ඔබතුමිය.
නෑ, අන්තිමට ඔබ වහන්සේ දේශනා කරපු කාරණාවල් අහගෙන හිටියා. ඒක තමයි මටත් දැන මගෙත් ප්‍රශ්න උනේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ, ඉතින් අපිට ලැබිලා තියෙන ජීවිතේ අපි කරගත්ත සංසාරේ අපි කරගත්ත පින්පව් අනුව නේද ලැබිලා තියෙන්නේ?
ඔව්,
එතකොට
ඇත්තටම දැන් සාංසාරික අපි කරගත්තු පින්පව් අනුවනේ අපේ ජීවිතේ සැකසෙන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕන, අපට මේ නිර්වාණගාමිනී මාර්ගයේදී කුසලය, මේක වරදවා තේරුම් ගන්න එපා, අපි අකුසල් නොකර ඉන්න ඕන, කුසල් කරන්න ඕන, ඒක හරි. හැබැයි සසරේ අපි අතින් අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් අපි ඒවා යට කරගන්නත් උත්සාහ කරන්න ඕන. හැබැයි යට කළ නොහැකිව යම් අකුසල කර්ම විපාකයක් මතු වෙනවා නම් ඒක විමුක්ති මාර්ගයට ප්‍රයෝජන ගන්න කොහොමද කියලා අපි දක්ෂ වෙන්න ඕන. එතකොට අකුසලයේ සම්බන්ධව පිළිපැදිය යුතු ක්‍රම ගණනාවක් එතන තියෙනවා. එකක් තමයි අකුසලයේ නොකර ඉන්නවා, සම්පපාපස්ස අකරණ. ඒ පළවෙනිම පියවර. අපි හිතමු යම් අකුසලයක් අපි අතින් සිද්ධ වුණා නම් ඒක නැවත නැවත හිත හිතා පසුතැවෙන්නේ නැති වෙන්නට වෑයම් කරන්නට ඕන. ඒ තව පියවරක්. ඊට පස්සේ නැවත ඉබඳු අකුසල් නොකර ඉන්නට අපි වෑයම් කරන්න ඕන. ඒ තව පියවරක්. ඊට පස්සේ සිදු වුණු අකුසලයේ විපාකය අඩු කරගන්න ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්නට අපි වෑයම් කරන්න. ඒ තව පියවරක්. ඊට පස්සේ ඒ අකුසලය මතුවෙන්නට අවස්ථා හදන්න නැතුව ඉන්නේ. ඒ කියන්නේ ප්‍රයෝග සම්පන්නයෙන් අපේ සිතුවිලි, වචන, ක්‍රියා, බාහිර පරිසරයේ මනවින් හසුරුවාගෙන ඒ අකුසලයට මේ අවස්ථා විපාක දෙන්නට තියෙන අවකාශය අවම කරන්න. ඒ තවත් අවස්ථාවක්. එතකොට ඔය සියල්ලක් නැඩගෙන යම් මොහොතක අපට අකුසල කර්මයක් විපාක දෙනවා නම් ඒ විපාක දෙන අවස්ථාව අපේ විදර්ශනා මාර්ගයට සහාය කරගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ආචාර්ය චාහාම්තුරු කියන්නේ කැලිකසල පොහොර කරගන්නවා කියලා. එතකොට දේවල් කුණු වෙන්නේ නැතුව, නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි දැන් ඉතින් නරක වෙලා කුණු වෙලා ඉවර නම් දැන් ඒ ගැන අඳෝන නගලා, දොස් කියලා චෝදනා කරලා පසුතැවිලා තේරුමක් නැහැ. දැන් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ කුණු වෙච්ච දේ, නරක වෙච්ච දේ කොහොමද අවශ්‍යම දෙයකට පොහොරක් කරගන්න. එතකොට උන්වහන්සේ සිහිපත් කරන නුවණ මද පුද්ගලය ඒව තැන් තැන්වල දාලා ඒවෙන් ගඳ ගහනවා, මැස්සෝ වහනවා, විස බීජ පැතිරෙනවා, අල්ලපු වත්තර දාලා රණ්ඩු ඇති කරගන්නවා. දැන් කුණු කියන එක ලෝකෙම ප්‍රශ්නයක්. හැබැයි ඥානවන්ත පුද්ගලයෝ අදටත් සමහර රටවල ඒව හොඳට කළමනාකරණය කරලා ඒවෙන් ගොඩාක් මුදල් උපයනවා, පොහොර සම්පාදනය කරන. එතකොට මුදල් උපයන්නට නොගිය වුණා තමන්ගේ ගෙදර මේ කුණු ටික එකතු කරලා තව කුණු ටිකක් ඒකට දාලා පොහොර සකස් කරගෙන මල් පැලයක් හදා ගන්නවා, එළවලු පැලයක් හදා ගන්නවා, පළතුරු පැලයක් හදා ගන්නවා. දැන් මේ රසායනික පොහොර නවත්තලා දැන් කොම්පෝස්ට් පොහොර ගෙවල් වල හදා ගන්න කියලා. ඉතින් එහෙම බලහත්කාරයෙන් පොළඹවන්න වෙලා තියෙන්නේ ඇයි? මිනිස්සු ඒ ස්වභාවිකව කළ හැකි දෙයින් ඈත් වෙලා. අන්න ඒ වගේ තමයි දැන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ මිනිස්සු කෘතිම වීම නිසා ස්වභාවිකව කළ හැකි දේවල් වලින් හුඟක් ගිලිහිලා ගිහින්. අපිට මේ සාංසාරික වශයෙන් අපි පසුපස එන යම් යම් දුක්ඛ විපාකයෙන් කුසලයක් නිසා නෙමෙයිනේ, අකුසලයක් නිසා තමයි. එතකොට නමුත් දැන් ඒක මතුවෙනවා නම් දැන් ආයේ ඒක ආපහු යවන්න බෑ. ඒ නිසා දැන් අපි මේ සිද්ධ වෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න වෑයම් කරා. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ අපි පෙර දිනක සිහිපත් කළා, උන්වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කුසල විපාකයක් නිසා නෙමෙයි, අකුසල විපාකයක්. අවශේෂ බෝසතාණන් වහන්සේලා ගත්තන් පස්සේ උන්වහන්සේලා ඉතාම සුළු කාලයක් තමයි දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. අපේ ගෞතම බෝසතාණන් වහන්සේට එච්චර දිගු කලක් දුක් විඳින්න උනේ අකුසල කර්ම විපාකයක් හැටියට. ඉතින් කරන්න දෙයක් නැහැ, ඒක නම් මතුවෙන්නේ, ඒක යට කරන්න බැහැ නේද? උන්වහන්සේ ඒකෙන් ප්‍රයෝජන ගත්තා. මොකද්ද ප්‍රයෝජනේ? එදා භාරත සමාජයේ තිබුණු සියලුම දුෂ්කර වෘත ක්‍රම අධ්‍යයනය කරන්නට ඒ කාල පරිච්ඡේදය යොදාගත්තා. මොකද දුෂ්කර වෘත අධ්‍යයනය කරනකොට දුක් විඳින්න වෙනවා, දුක් විඳින්නට බැහැනේ කුසල විපාකයකින්. ඒතර අර අකුසල විපාකයෙන් ලැබිච්ච කාලය අර කරකස අධ්‍යයනය සඳහා යොදාගත්තා. ඉතින් අදටත් එහෙම කරනා ඉන්නවා. දැන් ඔය අපිට දැනගන්නට ලැබුණා එක ජ්‍යොතිෂය පිළිබඳව පුවත්පතක් කරගෙන ගිය එක් මහත්මයෙක්. ඒතකොට එතුමාට ජ්‍යොතිෂය ගැන යම් දැනුමක් තියෙනවා. ඒතකොට අනුන්ට ජ්‍යොතිෂය ගැන කිය කියා ඉන්නකොට එතුමාගේ කේන්දරයේ බැලුවෙන් පස්සේ මේ කියන්නේ ජ්‍යොතිෂය 100% පිළිගන්න කියන එක නෙමෙයි. ඒවා පිළිගත්තත් නොගත්තත් ඒකේ මෙපැත්තටම සාධක තියෙනවා. ඉතින් හරියට තේරුම් ගත්තොත් අපි මුලදිත් සාකච්ඡා කළා ඍතු නියාමයේ ගැන කතා කරනකොට මේකක්වත් අපිට බුදුදහමට අනුව බැහැර කරන්නට ඍතු නියාමයේ යම් බලපෑමක් තියෙනවා. හැබැයි ජ්‍යොතිෂ විද්‍යාවෙත් යම් කිසි ගැඹුරක් තියෙනවා. ඒක අද පාවිච්චි කරන විදිහ වැරදි වෙන්නට පුළුවන්. ඒකෙන් අර්ථ දෙන හැටි නිවැරදි නොවෙන්න පුළුවන්. මිනිස්සු මුලා කරනවා වෙන්නේ ඒක වෙනම කතාවක්. විද්‍යාවක් හැටියට ගත්තන් පස්සේ ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට ගත්තන් පස්සේ ඒක අපිට බැහැර කළ නොහැකි කාරණයක්. එතකොට දැන් එතුමා තමන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා බලනකොට එතුමාට පේනවා මේ ඉදිරි කාල සීමාව බොහෝම බරපතල විදිහට අකුසල් විපාක දෙන කාලයක්. ජ්‍යොතිෂයේ හැටියට කියනවා නම් අපල කාලයක්. එතකොට ඒ කාලේ හරියට මිනිස්සු ඉදිරියේ නිග්‍රහයටපත් වෙන්නට, ඊළඟට ධනය පිරෙහෙන්නට, කීර්තිය පිරෙහෙන්නට, සමාජයෙන් හුඟක් වෙලාවට අර ඉන්න තත්ත්වයෙන් ගොඩාක් පහළට වෙන්න දුක් විඳින්නට හේතු වෙන කාලය. දැන් මේක දැනගත්තට පස්සේ එතුමා දැන් මේ අනිත් අයට ජ්‍යොතිෂ කාරණා ගැන කී කියපුවත් පත මුත්‍රණය කිරීම විතරක් නෙමෙයි, එතුමත් මේක ගැන හොඳට අධ්‍යයනය කරලා තිබිච්ච නිසා එතුමා එතනින් පස්සේ මොකද කරන්නේ? අර පත්‍රේ නවත්තා. පත්‍රේ නවත්තලා අනෙකුත් තිබිච්ච වැඩ කටයුතු නවත්තලා බයිසිකලයක් පාපැදියක් හොයාගෙන ඊට පස්සේ හැමදාම හවසට ගිහිල්ලා කැලෑ කොළ එකතු කරනවා. එකතු කරලා උදේට කොළ කැඳ හදලා විකුණනවා. එතකොට දැන් අර කර්ම වේගයේ අනුව තිබිච්ච කීර්තිය සැපය ඒ සියල්ල අහිමි වෙන්නට හේතු වෙන කර්ම ශක්තිය. එතකොට ඒ කර්ම ශක්තිය දැන් එතුමා සතුටින්ම භුක්ති විඳිනවා. උදේ ඉඳන් රැය වෙනකම් වෙනද වගේ නෙමෙයි මෙහෙස මහන්සි වෙලා කර්කශ විදිහට තමන්ගේ ජීවිතය ගත කරනවා. හැබැයි අර කොළ කැඳ විකුණනවා කියන එක පාපයක් නෙමෙයි. මිනිස්සු නිරෝගී කරන්නට මිනිසුන්ට ඖෂධීය නිරෝගී සම්පන්න ආහාර වේලක් ලබා දෙනවා. එතකොට ඒක එක පැත්තකින් කුසලයක්. එතකොට ඒ කුසලයේ හේතු වෙනවා අර කර්ම ශක්තිය ගෙවෙන. ඊට පස්සේ ඒකෙන් තමන්ට අතට කීයක් හරි හම්බ වෙනවා. ඒක දිවි පවත්වන්නට උදව් වෙනවා. ඊට පස්සේ දවස මුළුල්ලේම අර විදිහට කැලෑකොළ හොයව කැලෑ ගානේ මදුරු කකා මහන්සි වෙනකොට අර පාපැදී පැදගෙන ගිහිල්ලා ගියක් ගියක් ගානේ අනුන්ගේ දෙපතුල ළඟට ගිහිල්ලා කැඳ විකුණනකොට අර කර්ම ශක්තිය ගෙවිලා යනවා. එතකොට මේ විදිහට එතුමා ඉතාම දක්ෂ විදිහට ඒ අකුසල කර්ම විපාක එහෙම නැත්නම් ඒ අපලය කළමනාකරණය කරගන්නවා. කර්මය අකුසලයේ ගෙවන්නට කුසල් උපදවා ගන්නට ඒ වගේම පත්තරේ ඉක්මනට නවත්තනවා. මොකටද ඒ පත්තරේ කරගෙන ගියා නම් ඒ අපල කාලේ කියන්න යනේවා වැරදින්නට පුළුවන්. කියනේවා වැරදි විදිහට අනිත් මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. එතකොට ලොකු අපකීර්තියක් මතු වෙන්න පුළුවන්. එහෙම අපකීර්තිය මතු වුණොත් එහෙම තමන්ට ආයේ කවදාවත් සමාජයට මුහුණ දෙන්නට බැරි වෙනවා තමන් කියන දේ පිළිගන්න. ඒ නිසා අර નિયમિત අපල කාලේ පත්‍රය සම්පූර්ණයෙන් නවත්තලා ඒ අපල කාලේ ගෙවුනට පස්සේ ආයෙ සුපුරුදු විදිහට එතුමා පත්‍රය කරගෙන යනවා. එතකොට මිනිස්සුන්ට පත්‍රය ගැන නොසතුටක් නැහැ. ටික කාලයක් පත්‍රය නැතුව තිබුණයි කියන අදහස විතරයි. එතකොට දැන් ආයෙ මේ පත්‍රය පටන් ගන්න කියන උද්‍යෝගයෙන් මිනිස්සු මොකද අර විශ්වාසය කඩලා නැහැ. හැබැයි අර අපල කාලේ ඒක කරගෙන යන්න ගියා නම් බලෙන් ඇදගෙන යන්න ගියා නම් ඒ තියෙන කර්ම ශක්තියත් එක්කලා මිනිස්සු ඉදිරියේ බලවත් විදිහට අපකීර්තියට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ පැති අහුරලා අර කර්මය වෙනත් විදිහකට භුක්ති විඳලා ඒක ගෙවලා දැම්මා. ඒක වළක්වන්නට බැරි නම් ඒක ගෙවන්නට පසුබිමක් හදාගත්තා. ඊට පස්සේ එතනදී අමතර කුසලයක් ජනිත කරගත්තා. ප්‍රඥාවෙන් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. එතකොට Tamanට වෙන්න පුළුවන් බරපතල හානිය අවම කරගෙන සෞම්‍ය විදිහට ඒකට අවශ්‍ය මඟ සකස් කරගත්තා. ඉතින් ඒක තමයි කැලිකසල පොහොර කරගන්න. ඉතින් අන්න ඒ විදිහට අපි දක්ෂ වෙන්නට ඕන පළමු පියවර අකුසල් නොකර සිටි. දෙවනි පියවර කලා කුසල් පිළිබඳව පසුතැවෙන්නේ නැතුව නුවණින් කල්පනා. තුන්වෙනි පියවර තමයි නැවතෙබඳු අකුසල් නොකර සිටින්නට වෑයම්. හතරවෙනි පියවර තමයි කලා කුසලයේ ශක්තිය අවම කරන්නට සුදුසු කුසල් කිරීම. පස්වෙනි පියවර තමයි ප්‍රයෝග සම්පත්තිය වශයෙන් අකුසල් මතු නොවෙන්නට පසුබිම සකස් කිරීම. හයවෙනි පියවර තමයි ඔය ඔක්කොම යට කරගෙන අකුසල් මතු වෙනවන අකුසල විපාකයෙන් මතු වෙනවන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නට ඥාන සම්ප්‍රයුක්තව කටයුතු සැලසුම් කරගන්න. ඒ නිසා සසරේ අපි කවුරුවක් කුසල් විතරක් කරගෙන ආපු අය නෑ. මහා බෝසත්වරයෙක්වත් එහෙම නෑ. කුසල් අකුසල් දෙකම මිශ්‍රව තමයි ගේන්නේ. ඒක තමයි මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය, මේ සසරේ ස්වභාවය. එහෙම පිරිසිදුවම ආපු චරිත කවුරුවත් නෑ. ඉතින් ඒ නිසා අපි කාටවත් සිද්ධ වෙන්නේ මහා බෝසත්වරයෙකුට පවා සිද්ධ වෙනවා, බුදු වුණාට පස්සේ පවා ඒ කුසල් අකුසල් දෙකටම මුහුණ දෙන්න. ඉතින් බුදු වුණාට පස්සේ උන්වහන්සේ කෙලෙස් නැසලා නිසා ගැටලුවක් නැහැ. කෙලෙස් සහිතව ඉන්නකොට උන්වහන්සේ හැම දෙයක්ම විමුක්තිය කියන එකම කාරණයට ඉලක්ක කරගත්ත, පදනම් කරගත්ත. ඉතින් එහෙම බුද්ධ ශ්‍රාවකයෝ හැටියට නිර්වාණගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන කිරිස හැටියට අපිටත් ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්න වෙන්නේ.
සාදු සාදු ස්වාමින් වහන්ස, ඇත්තටම තරහ යන කෙනෙකුටත්, ඔය වෛරය තරහව වැඩිපුර තියෙන කෙනෙකුටත් අර කෘතිමව මෛත්‍රී භාවනාව කරනවට වැඩිය ඒ අවස්ථාවවලදී ඒ මිනිස්සු අපිත් එක්ක තරහ වෙන්නේ මමම කරගත්ත අකුසල කර්මයක් මට එනවා කියන එක දැනගත්තොත් ඒකත් ඒ මිනිස්සුන්ට අපිට මෛත්‍රී කරන්න පුළුවන්. මොකද ඒගොල්ලොත් ඉතින් ඒ තත්ත්වෙට වැටුනේ මට පව ගෙවන්නනේ.
අන්න හරි, ඒක ඉතාම වටින තැනක්. දැන් ඔය ගොඩාක් ඔය පෞල් ජීවිතවල අර්බුද කරගෙන කතා කරන්න එන අයට අපි ඔය කාරණේ පැහැදිලි කරලා දෙනවා. දැන් මේ මෑතකදීත් අපි එක කාන්තාවකට ඒක පැහැදිලි කරලා දුන්නා. දැන් එතුමියට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ ස්වාමියාගේ යම් යම් අඩුපාඩු වැරදි. එතකොට ඉතින් ඒ වැරදි හදාගන්න ස්වාමියාට මඟ පෙන්වන්න ඕන, උදව් කරන්න ඕන, ඒක හරි. හැබැයි මම එතනදී එතුමියට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබතුමියට මේ වගේ පීඩා විඳින්නට සුදුසු ස්වාමියෙක් ලැබිලා තින්නේ මොකක් හරි කරගත්තු කර්මයක් නිසා වෙන්නේ නැති. මේක කාන්තාවට විතරක් නෙවෙයි, පුරුෂයාටත් ඉතින් මේක අදාළයි. පුරුෂයාටත් එබඳු වදක භාර්යාවක් නම් ලැබිලා තින්නේ. ඉතින් ඒක භාර්යාවගේ දෝෂය විතරක් නෙවෙයි, Tamanටත් මොකක් හරි කර්මයක්. ඉතින් එතනදී මම අර මුගලන් හාමුදුරුවන්ගේ සිද්ධියක් කියලා, මුගලන් හාමුදුරුවන්ට කර්මයක් තිබුණා, ඒක විපාක දෙන්න අර අහක හිටපු අසත්පුරුෂය ටිකක් ඒකට මැදි වුණා. එතකොට මැදි වෙලා ඒගොල්ලෝ තමතර කර්මයක් කරගත්තා. එතකොට කර්මය තියෙන්නේ මුගලන් හාමුදුරුවන්ගේ නිසා, ඒක කොහෙන් හරි විපාක දෙන්න ඕන නිසා කවුරු හරි ඒකට පැටලෙනවා. අන්තිමට වල කපලා තියෙන්නේ අපි, ඒ වලට එතනින් යන කෙනෙක් වැටලා තියෙන. එතකොට වැටිච්ච කෙනා මේ ගැන තමයි අපිට අවධානය යොමු වෙන්නේ. හැබැයි ඒ පුද්ගලයා නෙමෙයි, වෙන කෙනෙක් ආවත් එතනට වැටෙනවා. එතකොට දැන් අපිට කර්මයක් තියෙනවා නම් අනුන්ගේ නිග්‍රහ විඳින්නට, පීඩා විඳින්නට. එතකොට අසල්වැසියා හැටියට ඉන්නේ හොද කෙනෙක් වුණා, ඒ ඉන්න අසල්වැසියා හරහා අර ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. ඔහුගේ දුර්වල තනක් මුල් කරගෙන කර්මය තියෙන්නේ අපේ. එතකොට අර මනුස්සයන්ට හොඳින් ඉන්න පුළුවන් අවස්ථාවක් නැති වුණා මගේ කර්මය නිසා. එතකොට තමන්ගේ බිරිඳ ගේ හොඟක් හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්. හැබැයි පුරුෂයාට සැමියාගේ කර්ම ශක්තිය විපාක දෙනකොට අර හොඳ මනුස්සයාව වැරදි කරන මට්ටමට ඔහුගේ දුර්වලකම් මතුවෙනවා, මේ මනුස්සයාට ඒක විපාක දෙන්න ඕන. එතකොට තමන්ගේ සැමියා බොහෝ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්, හැබැයි බිරිඳට දුක් විඳින්නට තියෙනවා. ඒතර ඒ කර්ම විපාක දෙන්න එනකොට අර සැමියාගේ දුර්වල තැන් වලින් අර දුර්ගුණ මතුවෙන්නට ගන්න. එතකොට දරුවට පියා අහිමි වෙන්නට තියෙනවා. එතකොට දරුවා ඉපදුනාට පස්සේ පියා හදිසි අනතුරකටපත් වෙනවා. එතකොට ඒ පියා දුර දිග බලන්නේ නැතුව, ਵਿਚාරයක් නැතුව වාහනේ එළෙව්වා කියන එක තමයි හුඟක් දෙනා දකින්නේ. එහෙම නැත්නම් පාරේ යනකොට සැලකිලිමත් උනේ නැහැ කියන එක තමයි දකින්නේ. නමුත් අන්තිමට හොයලා බලනකොට ඒකත් එක සාධකයක් තමයි. මොකද එක කාරණයකින් නෙමෙයි ලෝක හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හේතු ප්‍රත්‍ය බොහෝ ගණනක් එකතු වෙලා තමයි, සිය දහස් ගණනක් එකතු වෙලා තමයි යමක් සිද්ධ වෙන්නේ. එතකොට හොයාගෙන හොයාගෙන ගිහින් බලනකොට ඒකේ මූල සාධකයේ වෙලා තියෙන අර දරුවට පියා අහිමි වෙන්නට සුදුසු කර්මයක් ඇතුවයි ඉපදිලා තියෙන. එතකොට ඒ කර්මේ ක්‍රියාත්මක වෙන්න අර පියා කොහොම හරි මැරෙන්න ඕන. ඉතින් මැරෙන්න ඒ පියාගේ යම් කිසි දුර්වලකමක් එතන මතු වෙනවා. එතකොට මව්පියන්ට දරුවා හිමි වෙන්නට තියෙනවා නම්, ඒ බඳු කර්මයක් ඇතුව නම් මව්පිය ඉපදලා තියෙන අර දරුවා කොහොම හරි අඩු වයසින් මැරෙනවා. ඒකට කටයුතු සැලැස්සෙනවා. දැන් මේ විදිහට මේ හේතුඵල ධර්මයේ විග්‍රහ කරලා බලනකොට අපිට කවුරුවත් මේ පුද්ගලයොත් එක්කලා අරවක් ඇති කරගෙන, ගැටුමක් ඇති කරගෙන වෛර පිරිමහන්නට දෙයක් නැහැ. මේ හැම තැනකම මේ අදාළ හේතු ප්‍රත්‍ය ගොඩක් තමයි ක්‍රියාත්මක. ඉතින් අන්න ඒ ප්‍රඥාව, ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්න තමයි හැබෑවට ආධ්‍යාත්මික වශයෙන් අපේ මෙත්තා ගුණය අවදි වෙන්නේ. එහෙම නැත්නම් ඔබතුමිය කිව්වා වගේ අපිට කරන්න වෙන්නේ නිකන් හරි කෘතිමව බලහත්කාරයෙන් අපේ වෛරය යට කරගෙන හංගගෙන හිර කරගෙන දත් මිටි කාගෙන සුවපත් වෙන්න කියලා නිකන් අර මගේ ප්‍රශ්නේ බේරගන්න අනිත් කෙනා සුවපත් කරන්න දඟලන එක තමයි ගොඩක් දෙනා කියන්නේ. මේ විදිහට විදර්ශනාව අවදි වෙන්න ප්‍රඥාව අවදි වෙන්න තමයි ඒ තද කරගෙන හිර කරගෙන හිටපුවා ලෙහිලා ඒවා නිදහස් වෙලා අපේ මනස විවෘත වෙලා හැබැයිවට මේ සම්මුති වලින් ඔබ්බට ගිහිල්ලා පරමාර්ථ වශයෙන් ලෝකේ දැකලා අපට නිදහස් මනසින් ආධ්‍යාත්මික දැක්මක් තුලින් ඒ මෛත්‍රී සිත අවදි කරන්න පුළුවන්. ඒක තමයි විශ්වය පුරාම පතුරවන්නට පුළුවන් හැබැයි මෙත්තා ගුණේ වෙන්නේ. ඒ නිසා
සිසිල් වීමක් වෙනවා එතකොට මොකද
සිසිල් වීමක් වෙනවා එතකොට. ඔව්. ඉතින් ඒ සිසිලස හඳුනා නොගෙන අපි මෙත් වඩන්න උත්සාහ කළාට ඒක සාර්ථක මෛත්‍රියක් නෙවෙයි. එතන නිකන් බලෙන් වචන තෙපලීමක් විතරයි කරන්න. ඉතින් ඒ සිසිල් ගුණය, සැහැල්ලුව, ඒ සුවය තමන් අත්විඳින්මින් තමයි මේ මෙබඳු සුවයකට අන් අයත්පත් වේවා. අනිත් අයත් මේ වගේ සැහැල්ලුවෙන් ඒ සුවය විඳිනවා නම් කොච්චර වටිනවද? ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව අවදි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මතුවෙන්නේ. ප්‍රඥාවෙන් ලෝකේ දකින්න තමයි සියුම් විදිහට මිනිස්සු දුක් විඳින හැටි පේන්නේ. එතකොට තමයි මේ බඳු කරුණු ගැනත් කරුණාව මතුවෙන්නේ. දැන් සාමාන්‍ය ප්‍රත්‍යඥයාට අතපය කැඩිලා ඉන්න කෙනාට කාරුණික වෙන්න පුළුවන්. කන්න නැති කෙනාට, ගයක් නැති කෙනාට මහමග වැටලා ඉන්න කෙනාට කාරුණික වෙන්න පුළුවන්. හැබැයි ගියක් දොරක් තියෙන අතපය හොඳලා තියෙන මිනිස්සුන්ට කරුණාව නෙමෙයි ඊර්ෂ්‍යාව ඇතිනවා. මේගොල්ලන්ට මොකටද දෙනවා? ඒ මිනිස්සුන්ගේ දුක දකින්නට තරම් අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. අපිට පේන්නේ අර කණ්ඩ බොන්න නැති එක, අතපය නැති එක, ගියක් දොරක් නැති එක, වස්ත්‍රයක් නැති එක, තුවාලයක් හැදිලා ඉන්න එක, ලෙඩක් හැදලා. ඒක විතරයි දුක හැටියට අපි තේරුම් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. අර පීඩාකාරී දේවල්. ඒකනේ අපි නිතරම කියන්නේ මේ දුක කියලා හඳුනගෙන තියෙන අර සත්තු සිව්පාවන්ට දැනෙන කායික මානසික පීඩා විතරයි. ඉතින් ඒක දුක හැටියට හඳුනාගත්තාම ඒ දුක අපිට ප්‍රකට වෙන්නේ නැත්තම් අපිට හිතෙන්නේ අ මේගොල්ලන්ට මොකද්ද තියෙන අමාරු. ඒ නිසානේ ගොඩාක් වෙලාවට අහල පහල ඉන්න මිනිස්සු ගැන ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ, පිටරටවල ඉන්න මිනිස්සු ගැන ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ, අපිත් ඒ රටවලට යන්න ඕන කියලා හිතෙන්නේ. ඒ මොකද අර නිකන් සුරංගනා ලෝකයක් වගේ තමයි දකින්නේ. ඒ මිනිස්සුගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න, ඒ මිනිස්සුන්ට තියෙන මානසික ප්‍රශ්න, ඒව අපිට පිටට පේන්නේ නැහැ. පිටට පේන්නේ හොඳ වාහනයකින් යනවා, හොඳ ඇඳ ඇඳලා පැනඳලා යනවා. එතකොට ඒ ටික තමයි අපිට පිටට පේන්නේ. එතකොට අපිට තව මේගොල්ලන්ට මොන අමාරුවක්ද? මේගොල්ලන්ට මොන දුකද? මේගොල්ලන්ට මොන ප්‍රශ්නද? එතකොට අපිට කරුණාව නෙමෙයි ඊර්ෂ්‍යාව තමයි මතුවෙන්නේ. මුදිතාව වෙනුවට ඊර්ෂ්‍යාව ජනිත වෙනවා. ඇයි ඒ? අර අපේ ප්‍රඥාව පුළුල් නැහැ. ඒ මිනිස්සෙන් සැබෑවටම ඒ අය කොතනද හිර වෙලා ඉන්නේ? කොතනද ඒ අයගේ පීඩාව තියෙන්නේ කියලා හඳුනාගන්න. ඉතින් එහෙම ප්‍රඥාව වැඩෙන්න පුළුල් වෙන්න තමයි අපේ කරුණාව ඒ ප්‍රමාණයට සියුම්ව පුළුල්ව විහිදෙන්න ගන්නේ. මෛත්‍රියත් එහෙමයි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට කවුරු හරි වැරද්දක් කරනවා නම් එයාගේ නෙමෙයි වැරද්ද, මගේ වැරද්ද ඇත්තනම්
සංසාරේ. ඔව්. එයාගේ තියම් අඩුවක් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් මොගලන් හාමුදුරුවන්ට හොරු තලනකොට මොගලන් හාමුදුරුවන්ගේ තමයි කර්මය. හැබැයි අර පිටිස්ස එතනට යොමු වුණේ තමන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන මනුෂ්‍ය ධර්මයේ තමන් පිහිටලා හිටියානම් මේ භික්ෂුවක් ඝාතනය කරන්න කොන්තරත්ව ගන්නෙ නෑනේ. ඒකට කවදාවත් ඉදිරිපත් වෙන්නේ නෑනේ. ඒතකොට ඒ අයගේ තියම්කිසි දුබලකමක් තියෙනවා. හැබැයි ඒ දුබලකම හරහා අවසාන ක්‍රියාත්මක වෙන්නේ මගේ කර්ම ශක්තිය. ඉතින් ඒ නිසා දැන් මොගලන් හාමුදුරුවෝ දෙපාරක්ම උත්සාහ කළා අරගොල්ල කරගන්න කරුණෙන් වළක්වන්න. එකවරක් යතුරු සිදුරෙන් නික්ම ගියා, අනිත් තතාව කැණි මඩලෙන් නික්ම ගියා. එතකොට උත්සාහ කළා මේගොල්ලොත් මේ වැටෙන්න යන මේ වලේ වැටෙන්නයි යන්නේ. මේක වලක්වන්න. මොකද උන්වහන්සේ දකින්න රහතන් වහන්සේ නමක්කට හිංසා කිරීම කියලා කියන්නේ සසරේ ගෙවලා නිම කරගන්න බැරි බරපතල කර්මයක්. නිම කරගන්න බැරි කියන එකෙන් අදහස් කරන්නේ නිත්‍ය දෙයක් මොකක්වත් නැහැ. දීර්ඝ කාලයක් ඒ අනන්තරේ පාප කර්මයේ විඳවන්නට වෙනවා නිරේපදිලා. එතකොට ඒකෙන් එයත් වලක්වන්නට මහ බරපතල කරුණාවකින් කරන්න පුළුවන් එකම දේ තමයි මේක මගහරින්නට උත්සාහ කරන්නේ. නමුත් උන්වහන්සේ දකින්න මේ හේතු ගොනු වෙලා තියෙන විදිහට මගහරින්න බෑ. ඉතින් ඒ නිසා තමයි අවසානේ නිහඬ වෙන්නේ. එහෙම නැත්නම් මේ උන්වහන්සේට ජීවිත රැක ගන්න පැනලා ගියා විතරක් කියන එකක් නේ අපිට පිටට පේන්නේ. පළවෙනි පාර වට කරනකොට මෙහෙම පිට වෙලා ගියා, දෙවෙනි පාර වට කරනකොට පිට වෙලා ගියා කියලා කියන්නේ මම රැකෙන්න ඕන කියන අදහසකින් නෙමෙයි. රහතන් වහන්සේට එහෙම පටුවාකල්පයක් නෙමෙයි. උන්වහන්සේට ජීවත් වුණත් එකයි පිරුණා පැවත් එකයි උන්වහන්සේගේ කාර්ය ඉවරයි. හැබැයි රැකෙන්න පුළුවන් නම් තමනුත් රැකෙන්න උත්සාහ කරනවා, අනුන් රැකෙන්න පුළුවන් නම් අනුමුත් රැකෙන්න උත්සාහ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදය විනාශ කරන්න විදුඩබ කුමාරයා උත්සාහ කරනකොට පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාරත් නැවැත්තුවා. හැබැයි හතරවෙනි පාර උන්වහන්සේ දකින්න මේක නවත්තන්න බෑ, වළක්වන්න බෑ. ඒ ඇයිට එහෙම කර්ම ශක්තියක් තියෙනවා. මෙයා ඒ ගිනිගොඩට පණින්න යනවා. ඉතින් එයත් විනාශ වෙනවා. අරගොල්ලොත් කරන්න දෙයක් නැහැ. ලෝකෙ ස්වභාවය. ඉතින් අන්න ඒ වගේ පැහැදිලිව අපි කරුණු වටහා ගන්නකොට අපිට වළක්වන්න පුළුවන් දේ වළක්වන්න පුළුවන්. කර්මය මගේ. හැබැයි මේ මං කපපු වලට දැන් මේ මනුස්සයා වැටෙන්න යනවා. ඒකත් වළක්වන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒක වළක්වන්න බැරි නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒකෙන් අපි තව වලක් කපා ගන්න නැතුව ඒ වැටිච්ච වලේ ඉඳගෙන අපට අවශ්‍ය ශක්තිය පුරු කරන්න පුළුවන් නම් ඒකට මඟ හොයාගන්න එකයි කළ යුත්තේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව් අපිට දැන් තව විනාඩි කීපයක් තියෙනවා. අරුණ මනතුංග මහත්මයා නැවත කරුණක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. අර මේ ඉස්සෙල්ලා කියපු කාරණේදී ඒ කියන්නේ දැන් ඇත්ත තමයි අපිට අකුසලයක් පළ දෙනවා නම් අපි කරගත්ත යම්කිසි වැරැද්දක් කියන්නේ මොකක් හරි කරගත්ත දෙයක් අපි. ඒකේ ප්‍රතිඵල නරක ප්‍රතිඵල අපිට විඳින්න සිද්ධ වෙනවා. නමුත් අර මම ඉස්සෙල්ලා කියපු දේ මම උත්සාහ කරේ අපි බොහෝම මේ පිරුණු හිතකින් ශක්තිමත් හිතකින් පිරුණු වගේම බොහොම ඒකේ ආලෝකමත් බවක් තියෙනවා හිතේ. එතකොට දැන් අපේ වැරද්ද කියන හිතනවා නම් පෙරෙච්ච කර්මයක්. එතකොට වෙන්නේ තරහ ගැටීමක්. එතකොට අර පිරුණු හිත කියන දේ ආලෝකමත් හිත කියන දේ ඇති කරගන්න එක දුර්වල වෙනවා.
ඔව් දැන් ඒ ඔබතුමා කියන කාරණේ ඇත්තටම එතනත් අපිට හිතන්න යමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දාර්ශනික ප්‍රශ්න කීපයක් තිබුණා. එකක් තමයි තරං කතං දුක්ඛං, අනිත් එක තමයි සයං කතං දුක්ඛං. එතකොට මේ මට එන පීඩාව අනුන් තමයි ඇති කරන්නේ. එහෙම හිතපු ගමන් ලෝකයේ ගැන වෛරය, කෝපය, දේශය, ගැටීම මතුවේ. සයං කතං දුක්ඛං, මේ මම කරගත්තු අපරාධයක් කියලා හිතනකොට තමන් ගැන කලකිරීම ගැටීම ඇති වෙනවා. එතකොට තමයි මිනිස්සු මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ, තමන් ගැන කලකිරෙන්නේ, දිවි නසා ගන්න. එතකොට මේ දෙකම අන්ත දෙකක්. එතකොට අපි විදර්ශනා ප්‍රඥාවෙන් හඳුනා ගන්න ඕන මේක අනුන් කරපු එකක්වත් තමන් කරපු එකක්වත් නෙමෙයි. මෙතන තමන් සසර ගමනේ ඒකට අදාළ හේතුප්‍රත්‍ය ගොනුන නොදැනුවත්කම නිසා, නොයතෙහිම නිසා, පුහුණුව නැතිකම නිසා, පාප මිත්‍ර ඇසුර නිසා, එතකොට සිහි බුද්ධි අවදි කරගත්තේ නැති නිසා මේ කාරණාත් එක්ක තමයි දැන් මේ වැරද්ද සිද්ධ වුනේ. එතකොට නැවත ඒ බඳු තැනකට නොයන්න, එතනට අදාළ හේතුප්‍රත්‍ය හඳුනා ගන්නට ඕන. හැබැයි ඒක වළක්වන්න බැරුව මතුවෙනවා නම් ඒකෙන් තමනුත් ශක්තිමත් වෙලා ලෝකයක් රැකගන්න අපි පියවර තියන්න ඕනේ. එතකොට මේ ඔබතුමා කියන ඒ ආලෝකමත් පිරිපුන් ගතිය මතුවෙන්නේ ප්‍රඥාව මූලික කොටගෙන හැබැයි මෙත් සිතක් අවදි වෙනකොට. එතකොට තමයි අපිට අනිත් කෙනාට සහාය වීමේ හැකියාවක් ඇති වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.